අද සෙනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඉංගිරිය දීපාලෝක මහා විහාරවාසී රත්නපුර දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් පරිවෙනාධිපති විචිත්‍ර ධර්මදේශක රාජකීය පණ්ඩිත නියංගම රතනසිරි ස්වාමීන් වහන්සේ.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සදහැවත් පින්වත්නි, අදත් හිමිදිරි උදෑසන හිරු FM සෙනසුරාදා සදහම් උදෑසන ධර්මානුශාසනාවට සවන් යොමු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් අපි දන්නවා ලංකාවේ බොහෝ පිරිසක් හිරු FM සදහම් උදෑසන ධර්මානුශාසනාව බොහොම උමනාවෙන් බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා. අපේ ඇත්තෝ මේ ශ්‍රවණය කරන ධර්මානුශාසනාව පිළිබඳව බොහොම අවධානයෙන් පසු වෙනවා. සහ ඒවයි තියෙන කරුණු කාරණා පිළිබඳව නිතරම අපි එක්කත් කතා බහ කරනවා. එනිසා අපි හිතනවා මේ දේශනාව අපේ පින්වත් පිරිස ඌමනාවෙන් ශ්‍රවණය කරන ධර්ම අනුශාසනාවක් කියලා. ලෝතුරු සාන්තිනායක බුදුරජාණන් වහන්සේ පින්වත්නි, ධර්මය දේශනා කළේම හොඳ මිනිසෙකු නිර්මාණය කරගන්නට, ඊළඟට ජීවිතයේ යථාර්ථය පෙන්වුම් කළ දෙන්නට, ඊළඟට මේ සංසාරයේ තිබෙන භයානකත්වයේ පිළිබඳව පෙන්වුම් කළ දෙන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වන්නට යෙදුනේ. විශේෂයෙන් අපේ මේ ලෞකික ජීවිතය සාර්ථක භාවයට පත්කර ගැනීමේ පැත්තෙන් බැලුවහම වර්තමානයේ නම් ගොඩාක් අයට ධර්මයේ පිළිබඳ දැනුම අවශ්‍ය කරනවා. ධර්මයේ පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය කරනවක්. ඒකට හේතුව ලෝකෝත්තර පැත්තට යන්නට කලින් මේ ලෞකික ජීවිතේ අපි සාර්ථක භාවයට පත් කර ගන්නට ඕන. ඒ සඳහා ධර්මය අවශ්‍ය කරනවා. ධර්මයේ තියෙන ජීවිත සාර්ථක භාවයෙන් ඉස්සරහට යන අපි දැකලා තියෙනවා. ධර්මඥානේ නැති ජීවිත අකර්මණ්‍ය වෙලා තියෙනවා, විනාශ ස්වභාවයට පත් වෙලා තියෙනවා. අද අපි ගත්තොත් පවුල් එකකයක්, පොදුවේ ගත්තොත් ලංකාවේ මේ පවුල් ටික කීයෙන් කීයකද සහෝදර බාලාදීන් සුහදව කටයුතු කරන්නේ, කීයෙන් කී පවුලකද ස්වාමියා සහ බිරිඳ අතර මනා සුහදත්වයක් පවතින්නේ, ඊළඟට පවුල් කීයකද ඥාතිවරු ඥාතිවරු අතර සුහදතාවේ පවතින්නේ, එක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සහෝදර බාලාදීන් විරසකයි, ඊළඟට පවුල් වෙච්ච උදවිය විරසකයි, ඊළඟට ඥාතිවරු විරසකයි. මේක සමාජයේම පරිහානියට පත් වෙන්න හේතුවක්. හේතුව සමාජයේ කුඩාම ඒකකේ පවුල, මේ පවුල තුල ඒ සුහදත්වය, ඒ සමගිය, ඒකමුතු බව නැතිව සමාජ නිර්මාණය කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන පුද්ගලයා තමයි මේ සමාජය තුළ, කියන්නේ ධර්මඥානය තියෙන පුද්ගලයා තමයි සමාජය තුළ තමන්ගේ ජීවිතය වටිනා කියන විදිහට ගත කරන්නේ. එහෙම නැති උදවිය එක වටිනා කියන විදිහට ගත කරන්න දන්නේ නැහැ. එයත් තෘෂ්ණාව පෙරදැඩි කරගෙන, ඉරිසියාව පෙරදැඩි කරගෙන, උද්දච්චකම් පෙරදැඩි කරගෙන, බලමාන්‍ය, ඊළඟට බලකාමය, මේ කියන දේවල් තුල තමන්ගේ ජීවිතය ගත කර නැත්තන් බවට පත් වෙලා තියෙනවා. ඒ අර ඇත්තට මේගොල්ලන්ගේ පරිහානියම ඇති වෙනවා. තාවකාලිකව සැපතක්, තාවකාලික සුඛ විහරණයක් ඔය කියන දේවල් තුලින් ලැබුණාට කවදා හෝ අනිසි විදිහට උපයාගත් මුදල් වලට ප්‍රතිවිපාක ලැබෙනවා. කවදා හෝ අනිසි විදිහට අනිත් මිනිසුන්ට රිදවල ලබන සතුටට විපාක ලැබෙනවා. කවදා හෝ අනිත් අය විශේෂී පහර ගහලා අනිත් අයගේ කීර්තිය නැති කරලා තමන්ගේ කීර්තිය ඇති කරගෙන කටයුතු කරන්න, තමන්ගේ කීර්තිරාවේ පතුරු ගන්න කටයුතු කරන ඉන්නවනම් කවදා හෝ ඒවට ප්‍රතිවිපාක ලැබෙනු. සමහර වෙලාවට උන් හිරිතන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ හොඳට පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. අපි සමාජය තුළ ජීවත් වෙනකොට අපි සතුටු වෙන්න ඕන තමයි, ජීවිතේ විඳින්න ඕන තමයි, ජීවිතේ සපවත්ව ගෙවන්න ඕන තමයි. ඒ ගෙවන සහ ඒ හැම දෙයක්ම ධර්මානුකූල වෙන්න ඕන, සාධාරණ වෙන්න ඕන. මේ සාධාරණ බව නැතිකම තමයි සමාජයේ පරිහානියට හේතු. හැම තැනම අසාධාරණයි. ලංකාවේ ගත්තාම නොඑක් ක්ෂේත්‍රවල, සමහරවිට රාජ්‍ය ආයතනවල වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනවල වෙන්න පුළුවන්, අසාධාරණකම් එමට ඔය ආයතනවල සහ මේ සමාජයේ විවිධ තැන්වලදී, අපි කියනවා මේ අපි ඉහළ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවලට එන්න කලින් බැලුවොත් ළමෙක් ඉගෙන ගන්න ඉස්කෝලේ පන්ති කාමරේ ඉඳලා සමහරවිට ඒ ළමයාට අසාධාරණකම් සිදු වෙන්න පුළුවන්. ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඉඳලා අසාධාරණකම් සිදු වෙන්න පුළුවන්. දහම් පාසලේ අසාධාරණකම් සිදු වෙන්න පුළුවන්. ඊළඟට පාසල් වල අසාධාරණකම් සිදු වෙන්න පුළුවන්. ඊළඟට ඔය රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ඒ වගේ තැන්වලදී අසාධාරණයන් මිනිස්සුන්ට සිදු වෙන්න පුළුවන්. මේ දැන් හැබැයි වර්තමාන සමාජයේ නම් තියෙන්නේ අසාධාරණකම් තමයි වැඩිින් තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ සාධාරණ මිනිස්සුන්ට තැනකුත් නැහැ. සාධාරණව ජීවත් වෙන, කාටවත් නොරිද්දා ජීවත් වෙන, කවුරුවත් නොපාගා ජීවත් වෙන කෙනා පහළම ඉන්නවා. අසාධාරණ එක ඉහළින්ම ඉන්නවා. දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි, අපි හිතන අසාධාරණ කෙනා අසාධාරණය තුලින් ඉස්සරහට ගිහලා ඉහළම ඉන්නවා කියලා පේන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් අනේ අපි එක තැන කියලා. හැබැයි සාධාරණව අපි කාලයක් එක තැන ඉන්න පුළුවන්. කාලයක් එකම පෝස්ට් එකේ ඉන්නත් පුළුවන්. කාලයක් එකම සීට් එකේ ඉන්නත් පුළුවන්. හැබැයි තවත් කාලෙකදී අසාධාරණයට ඉහළ ගියේ, කියන්නේ අසාධාරණයෙන් ඉහළ ගියේ පුද්ගලයාට වඩා සාධාරණව ජීවත් වෙච්ච පුද්ගලයාට කවදා හරි අසාධාරණව ගිය කෙනාටත් වඩා ඉහළ තැනක් ලැබෙනවා කියන එක මතක තියාගන්නට ඕන. ඒ නිසා සමාජ අසාධාරණකම් වලට එරෙහිව නැගී සිටින්නත් පුළුවන්, ඕනම වෙලාවක ඔය අසාධාරණ කම් වලට කතා කරන කෙනෙක් වෙන්න ඕන. ඍජුව කතා කරන කෙනෙක් බවට පත් වෙන්නත් ඕන. හැබැයි ලොකුවට ගැටෙන්න යන්න එපා. අසාධාරණ කම් වුණා කියලා ලොකුවට ගැටෙන්න යන්න නැතුව කටයුතු කරනවා නම් තමයි ඒක ගොඩාක් වටින්නේ. මොකද ගැටීම එච්චර සුදුසු නැහැ. අසාධාරණකම් තුලින් ඉස්සරහට යන කෙනා එයා දන්නව ඇත්තට මම මේ අසාධාරණකමකින් තමයි මේ ඉස්සරහට යන්නේ. මං තව කෙනෙක්ව පාගල තමයි මේ ඉස්සරහට යන්නේ. අනිකට එන්න තිබුණු තැන තමයි මම මේ ගත්තේ. මම මේ තැනට සුදුසු නැහැ. ඒගොල්ලන්ටම කවදා හරි වැටහෙනවා. එසා සමහරු අපි දැකලා තියෙනවා සමාජයේ ඉහළ තැන්වලට යාමට නැති සුදුසුකම් මවාපාමින් කටයුතු කරන අවස්ථා අපි දැකලා තියෙනවානේ, ඔබ දැකලා තියෙනවානේ. එතකොට තවත් සුදුසුකම් තියෙන පුද්ගලයෙකුට නියමිත ස්ථානයක වූ සුදුසුකම් නැති පුද්ගලයා අසාධාරණව ලබාගෙන තියෙන. හැබැයි ඒකට දුර්විපාක ලැබෙනවා. ඒකට විපාකයේ කවදා හෝ ලැබෙනු. එනිසා පුළුවන් තරම් සාධාරණව ජීවත් වෙන්න මේ සමාජය තුල ජීවත් වෙනකොට. සාධාරණව ජීවත් වෙන්න. අනිත් එක කිසිම පුද්ගලයෙකුට අසාධාරණකමක් සිදු කරන්න එපා, වෙන්න දෙන්නත් එපා. ඒක හොඳ මානුෂීය ගුණධර්මයක්. කියන අපි වැඩ කරන ආයතනේ අපි දකිනවා අපේ වැඩ කරන ආයතනය තුල ඉන්න අයගේ ස්වභාවයන් සහ කාර්යශූර භාවයන් සහ කාර්යශූර නැති අය කවුද මේ සෝබනේ විතරක් දාන්නේ, කවුද ඇත්තටම වැඩ කරන්නේ, කාගෙද බොරු දර්ශනේ තියෙන්නේ, කවුද ඇත්තටම කැප වෙලා කටයුතු කරන්නේ. ඒවා ආයතනයක් තුල ඉන්නකොට කාලයක් වැඩ කරනකොට එක එක්කෙනා පිළිබඳ අපිට දැනෙනවා. එහෙනම් ඔබ දකින්න සමහර වෙලාවක කැප වෙලා වැඩ කරන කෙනෙකුට බොරු දර්ශන දාගෙන ඉන්න. ඒ කියන්නේ වැඩපලක් කරන්න ඇති නිකං පඩි ගන්න බොරු දර්ශනකාරය ආයතනවල ඉන්නවනේ නේ. එහෙම අය විසින් අර කැප වෙලා වැඩ කරන කෙනෙකුට අසාධාරණයක් සිදු කරනවා. අන්න එතකොට ඒ අසාධාරණේ වෙන්න දෙන්න එපා ඒ පුද්ගලයා වෙන. එනිසා ඔබ ධර්මයේ දන්න කෙනෙක් නම්, ඔබ ගුණවන්ත කෙනෙක් නම්, ඔබ මිනිසෙක් නම්, එහෙම අසාධාරණයක් ඒ කෙනෙකුට වෙන්න දෙන්න එපා. ඔබ අර මං කිව්වගේ ගුණවන්ත මිනිසෙක් නම් ඔබ එහෙම අසාධාරණයක් කාටවත් වෙන්න දෙන්නේ. අනිත් කාරණාව අසාධාරණව කෙනෙකු අසාධාරණයට පත් කරන්න එපා. සමහරවිට අපිට මේ කෙනෙක් එක පෞද්ගලික මොනවා හරි යමනාපයක් තියෙන්න පුළුවන්. කොත් පෞල් ප්‍රශ්නයක් නිසා නැත්නම් අපි දන්න කියන කෙනෙක් එක්ක එයාගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි අපිත් එක වැඩ කරනවා. පෞද්ගලික ප්‍රශ්නය දන් ඒ මනුස්සයාට අසාධාරණකම් කරන්න එපා. ජොබ් එක වෙනයි, පෞද්ගලික ප්‍රශ්න වෙනයි. ඉතින් ඔය පාසල් පද්ධතියන් තුල අපි අහලා තියෙනවා සමහර ගුරුවරු තමන්ගේ ප්‍රයිවට් පන්තියට ආපු නැති දරුවන්ට අසාධාරණකම් කරනවා කියලා. ඒ කියන්නේ ඉස්කෝලේ පන්තියේදී ඒ දරුව අසාධාරණයට ලක් කරනවා කියලා අපි අහලා තියෙනවා. සමහර ගුරුවරු කියන හැම ගුරුවරෙක්ම නෙවෙයි, සමහර ගුරුවරු ඒගොල්ලන්ගේ ප්‍රයිවට් පන්තියට ආවේ නැත්තම් දරුවා පන්තියේදී අසාධාරණයට ලක් කරනවා කියලා කියනවා. ඉතින් එහෙම දේවල් සමාජයේ වෙන දෙන්න හොඳ නැහැ. මොකද හේතුව ඒ අසාධාරණකම් ඒ දරුවාට සිදු කළාට පස්සේ ඒ දරුව මානසිකව ඇදවැටෙන දරුව බවට පත් වෙනවා. එහෙනම් ඔබ ගුරුවරයෙක් විදිහට තමන්ගේ ප්‍රයිවට් පන්තියට ආවේ නැහැ කියලා ඒ දරුව අසාධාරණයට පත් කරනවා නම්, දරුවට අසාධාරණයක් කරනවා නම් ඔබ ගුරු පදවියටවත් සුදුසු වන්නේ නැහැ. ඊළඟට හාමුදුරු කෙනෙක් තමන්ගේ ගොදුරු ගමේ ඉඳලා, කියන්නේ හාමුදුරු කෙනෙක් යම් කිසි දායකෙක් තමන්ගේ ගොදුරු ගමේ ඉඳලා අල්ලපු පන්සලට දානි ගිනියනු. නැත්තම් අල්ලපු පන්සලේ හාමුදුරුවොත් එක්ක මනාව ලෙංගතු කටයුතු කරන. ඒ වගේ වෙලාවකට දැන් අපේ දායක ගමේ ඉඳලා අල්ලපු ගමේ පන්සලේ හිටිය අය හාමුදුරුවොත් එක්ක කුළුපගව ඇසුරු කළාය කියලා ගමේ පන්සලේ හාමුදුරු අර මිනිස්සයාට අර දායකයට අසාධාරණයක් කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපි එහෙම අසාධාරණයක් කරන්න හොඳ නැහැ. ඉතින් ඔය වගේ ගත්තහම මේ අසාධාරණකම් සමාජයේ වෙන්න හොඳ නැහැ. ඊළඟ තමන් කැමති විදිහට ඉඳියේ නැහැ, තමන් කැමති දේ කළේ නැහැ, තමන්ට පක්ෂපාතී නැහැ, තමන්ගේ මතයට නතුනේ, එහෙම කියලා සමහර ඇත්තෝ අපි දැකලා තියෙනවා. මේ සමාජයේ ජීවත් වෙන අයට අසාධාරණකම් කරන්න යනවා. ඒ සමේ එහෙම කරන්නත් එපා. අනිත් එක තමයි වාසිත තකාගෙන ඊළඟට ඒගොල්ලන්ගෙන් ලැබෙන තුඩු පඳුරු බලාපොරොත්තුෙන්, ඒගොල්ලන්ගෙන් ලැබෙන සමාජ අවස්ථා බලාපොරොත්තුෙන් අසාධාරණව වාසි පැත්තට එකතු වෙන්න එපා. සාධාරණ පැත්තට එකතු වෙන්න. අවාසි වුණත් සාධාරණ පැත්තට එකතු වෙන්න ඕන. දැන් සමාජයේ තියෙන්නේ සමහර ඇත්තෝ දන්නවා මේක ඇත්තටම අපි එකතු වෙලා ඉන්න පැත්ත අපි මේ චෝදනා කරන කාරණාවට මේ චෝදනා කරන කාරණාව මේක ඇත්ත නෙවෙයි. මෙතන බොරුවක් දුවන්නේ. හැබැයි බොරුවක් දුවනවා කියලා හිතින් හිතුණට දැනුණට අර වාසිත කළ ඉන්නේ මේ අසාධාරණ පැත්තේ. සාධාරණ පැත්තේ නෙවෙයි. ඒත් එහෙම උදවිය ඔබේ ගම්වලත් ඇතිනේ. දැන් පන්සල්වල ප්‍රශ්නයක් වුණාම අපි කියනවා සමාජයේ සමිතික ප්‍රශ්නයක් වුණාම ඉන්නේ අසාධාරණ පැත්තේ. සාධාරණ පැත්තේ නෙවෙයි. ඒ වාසිත කළානේ ඉන්නේ අසාධාරණ පැත්තේ. ඒ නිසා වාසිත කළා තුටුපඬුරු බලාපොරොත්තුෙන්, ස්ථාන බලාපොරොත්තුෙන් වැරදි තැන ඉඳපා. තමන්ට මොනවා ලැබුණත් සාධාරණ පැත්තේ ඉඳලා කතා කරන්න පුරුදු වෙන්න. සාධාරණ පැත්තට තමන්ගේ සහයෝගය කියන එක ලබා දෙන්න ඕන. ඉතින් එහෙම නැති වුණොත් පින්වත්නි මේ සමාජය ලස්සනට ගොඩනගා ගන්න බැරි වෙනවා. එසම මේ සමාජ අසාධාරණය කියන එක කරන්න එපා. සමහරු අර බොහොම නිහින විදිහට බොහොම මේ ලාමක විදිහට ඉතාම අහිංසක මිනිස්සුන්ට සහ තමන්ගේ පාඩුවේ ගමනක් යන අයට සහ තමන්ගේ සෞස්සහයේ නැගී සිටින අයට ප්‍රබල අසාධාරණකම් කරනවා. මතක තියාගන්න, එහෙම අයට එහෙම කළොත් ඒ අහිංසක සෞස්සහයේ නැගී සිටින සහ පාඩුවේ ගමනක් යන කෙනෙකුට සහ ආයතනයට කැප වෙන කෙනෙකුට එහෙම අසාධාරණකම් කළොත් ඒ දේ අනිත් විදිහටම ඔහුටත් විපාක දෙනවාමයි. ඒවා ඒ ආත්ම ගණනාවක් යන්න ඕනේ නැහැ. දිත්ත ධම්ම වේදනීය වශයෙන්ම විපාක දෙනවා. ඒ නිසා මේ කියන කාරණා ටිකෙන් අවබෝධ කරගන්න තියෙන්නේ කිසිම කෙනෙකු කිසිම හේතුවක් නිසා අසාධාරණයට ලක් කරන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේ ගාව ඔය කියන අසාධාරණකම් තිබ්බේ නැහැ කවදාවත්. බුදුහාමුදුරුවන්ට ක්‍රිස්තියානි කෙනත් එකයි, බුදුහාමුදුරුවන්ට මුස්ලිම් කෙනත් එකයි, බුදුරජාණන් වහන්සේට බර්ගර් කියන කෙනත් එකයි, ටැමිල් කෙනත් එකයි. ඒ නිසා බුදුහාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේට එහෙම සම ස්වභාවයක් තිබ්බනම් අපි දැනගන්න ඕන සමාජය තුළ ජීවත් වෙන හැමෝටම සමෝ සලකන්න. සා අසාධාරණයක් නොවි සලකන්න. එතකොට ඒක තමයි ගොඩාක් වටින්නේ අපේ ඉදිරි කටයුතු වලට. එනිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ජීවත් වෙන විදිහට අපිට පුළුවන්කමක් තියෙනවා නම්, බුදුහාමුදුරුවන්ගේ දේශනාව අහලා බුදුහාමුදුරුවන්ගේ චරිතය තේරුම් අරගෙන අනිත් අයත් අසාධාරණයට ලක් නොකොට ඉන්න, ඒක ගොඩාක් වටිනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ ගාවට විවිධ ආගමික නායකයෝ, බුදුරජාණන් වහන්සේ ගාවට විවිධ ආගමික නායකයන්ගේ අනුගාමිකයෝ ආවා. අපිට මතකයි එක වෙලාවක ඒ උපාලි කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදිලා එයා කියනවා, නිගණ්ඨ නාථපුත්තට දෙන දාන වේල පවා මම නවත්තනවා, ඔබ වහන්සේගේ දර්ශනෙට මම ඒ කියන්නේ ඔබ වහන්සේගේ දර්ශනෙට ධර්මයට කැමති වුණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට තිබ්බ පින්වත්නි, එහෙනම් හොඳයි නිගණ්ඨ නාථපුත්තට දෙන දානෙ නවත්තලා අපි ගාවට එන්න, අපේ දර්ශනය අනුව ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ කවදාවත් නිගණ්ඨ නාථපුත්තට දෙන දානෙ වරද්දන්න එපා. නිගණ්ඨ නාථපුත්තට දෙන දානෙ වරද්දන්න එපා. මගේ දර්ශනේ තේරුම් ගන්න එක වෙනම දෙයක්. ඔහුට ඒ දානමාන දෙන්න, ඔහුට ඒ ගෞරවය දක්වන්න. අනේ එතනදී අසාධාරණ කතාවක්වත් කිව්වේ නැහැ. දැන් අපි දන්නවා අසාධාරණකම් අසාධාරණ ක්‍රියාදාමයන් කරනා වගේ අසාධාරණ කතා කියන මිනිස්සු ඉන්නවනේ මේ සමාජෙනේ. දැන් සමහර දෙමව්පිය ඉන්නවා දරුවන්ට අසාධාරණ දේවල් කියනවා. ඒ කියන්නේ අපි කියමු දැන් පොඩි දරුවෙකුට සමහර අම්මලා තාත්තලා මේ සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. කියන්නේ ක්‍රීඩා කරන්න දෙන්නේ නැහැ. හැම වෙලෑම පොත් ගන්න කියනවා. හැබැයි යාට විවේකීයක්, කියන්නේ විවේකී කාලයක් ලබා දෙන්නේ. එතකොට මේ අම්ම තාත්තා දරුව පීඩණයටපත් කරනවා. අසාධාරණයි ඒක. දැන් ඉතින් මේක බනහන මේ පොඩි ඇත්තෝ ටික නේද? මේ අම්මේ ඔය කියන්නේ හාමුදුරු අපිට සෙල්ලම් කරන්න දෙන්න කියලා. ඔව්, සෙල්ලම් කරන්න ඉල්ල ගන්න ඕන අම්මගෙන් තාත්තගෙන් වෙලාව. කාටුන් බලන්න වෙලාවක් ඉල්ල ගන්න ඕන. හැම වෙලාවෙම පොත් පාඩම් කළා ඔහොම කළාම පිස්සු වෙයි නේද? ඒ නිසා පොත් පාඩම් කරන්න ඕන, ඉගෙන ගන්න ඕන, සෙල්ලම් කරන්න ඕන, ටීවී බලන්න ඕන, හැමදේම ජීවිතේ තියෙන්න ඕන. එතකොට දැන් වෙලා තියෙන්නේ අපේ පොඩි අත්තු දැනගන්න ඕන සෙල්ලම් කරන්න ගියාම, ටීවී බලන්න ගියාම ටීවී එක බදාගෙන බලනව හවස වෙනකම්. ඒකනේ අම්මා තාත්තට වෙලා තියෙන්නේ ඕක කන්ට්‍රෝල් කරන්න. ඊළඟ සෙල්ලම් කරන්න ගියාම පස්සේ ඒක පෑයක් දෙන්නේ, ඒ උනාට පෑය දෙක තුනක් සෙල්ලම් කරනවා. එතකොට අර හෝම්වර්ක් ටික කරන්න බැරි වෙනවා, පාඩම් වැඩ බැරි වෙනවා. එසා එතනදී දරුවන්ගේ වරදකුත් තියෙන්න පුළුවන්. මම දැන් කියන්නේ හිටිය අර අසාධාරණ කතා පිළිබඳවනේ. එතකොට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කියනවා නම් සෙල්ලම් කරන්න එපා, පොත්ම පාඩම් කරන්න, පැවරුම්ම කරන්න, ඒක අසාධාරණ කතාවක්. ඊළඟට තරුණ දුවෙකුට පුතෙකුට සාමාන්‍යයෙන් දැන් අපි කියමු මේ දුවට හිතෙනවා දැම්ම කසාද බඳින්න ඕනේ, මගේ ටාගට් එකක් තියෙනවා, මං එතනට යන්න ඕන. හැබැයි ගෙදරින් බලකන දැම්ම කසාද බඳින්න ඕනමයි. නමුත් දරුවා දන්නවා, කියන්නේ ඒ ගෙදර ඉන්න දියණිය දන්නවා, මට කසාද බඳින්න ඕනි, හැබැයි දැම්ම නෙවෙයි, මගේ ටාගට්ස් එකක් තියෙනවා, ඒ ටාගට්ස් වලට මම යන්න ඕන. ඒ අරමුණු ඉටු කරගත්තාම කසාද බැඳහම ඇති මට. හැබැයි ඒ අරමුණු ඇය ඉටු කරගන්නත් කලින් දෙමව්පියෝ ඇයට බල කළොත් පින්වත්නි, ඒක ඇත්තටම වැරදි, ඒක අසාධාරණ කතාවක්, බල කරන්න එපා. ඊළඟ කියන්නේ දියණියට උන විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් පිරිමි ළමයෙකුට උනත් එහෙම කසාදයකට බල කරන්න එපා අසාධාරණ ලෙස. අපි කිව්වේ මේ 30 පැනල්ලත් ඉන්න හදනවා නම් පොඩ්ඩක් සද්දෙට කියන්න ඕන. හැබැයි අර විදිහට අර තමන්ගේ අරමුණු කරා යන ළමයි ඉන්නව නම් මුලින්ම ඒ අරමුණු කරා යන්න දෙන්න ඕන. තව තැන්වල වෙනවා සාධාරණ කතාව කියලා කියන්නේ නොගැලපෙන තැන් පෙන්නලා කියනවා මේ ළමයව ඔයා කසාත බඳින්න ඕන. මේ පිරිල් ළමයව ඔයා කසාත බඳින්න ඕන. මේ ගෑනු ළමයව ඔයා කසාත බඳින්න ඕන. හැබැයි ළමයට තේරෙනවා සමාජ කියන්නේ සමාජයේ පිළිබඳ තේරුම් අරන් ළමයට තේරෙනවා පින්වත්නි එතන මට ගැළපෙන්නේ නැහැ. එතන මට මැච් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු මේ සමාජයේ තුල හොඳ දර්ශනයක් තියෙන මිනිස්සුත් නෙවෙයි. අන්න එහෙම දරුවෝ කියනකොට සමහර අම්මල තාත්තලා බල කරනව නම් නැහැ. අපිනි කියන්නේ කසාද බඳින්න මොන කියලා. පින්වත්නි එක සාධාරණ කතාව. එනිසා කොයිම වෙලාවකවත් දරුවෙකුට අසාධාරණයක් කරන්නත් එපා, අසාධාරණ කතා කියන්නත් එපා. නිසා මේ අසාධාරණ ක්‍රියාකාරකම් වගේම තමයි අසාධාරණ කතා. ඉතින් අර අසාධාරණව ක්‍රියාකරනද අසාධාරණ කතා කීම ඉතාම බරපතල දෙයක්. ඒ කියන්නේ වැරදි දෙයක්. සමහරවිට අනුන්ට අසාධාරණේ කරන අයට අනුන්ට අසාධාරණ කතා කියන අයට තමන්ටත් ඒ අසාධාරණේ තමන්ටත් ඒ අසාධාරණ කතාව ඇහිලාම දැනිලාම බලන්න ඕන. ඒකෙන් පත්වෙන අපහසුතාවයේ වේදනාව මානසික මට්ටම නේද? හැබැයි ගොඩාක් අසාධාරණ කතා කියන උන්ට අසාධාරණ ක්‍රියාදාමයන් කරන උන්ට දැනෙන්නේ නැහැ ඒ අසාධාරණ කමේ තිබෙන පීඩාව පිළිබඳව. නිසා බුදුහාමුදුරුවන් වහන්සේ මේ සමාජයේ කිසිම කෙනෙකුට අසාධාරණයක් කරපු නැති කෙනෙක් පින්වත්නි. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කාන්තාවට බුදුහාමුදුරුව අසාධාරණයක් කළේ නැහැ. පිරිමියාට බුදුරජාණන් වහන්සේ අසාධාරණයක් කළේ නැහැ. ගිහි වශයෙන් ඉන්නවා නම් පිරිමියා උපාසකෙක් විදිහට. ගිහි වශයෙන් ඉන්නවා නම් කාන්තාවක් උපාසිකාවක් විදිහට. ඊළඟට පැවිදි බිමට පත් වෙනවා නම් පිරිමියා භික්ෂුවක් විදිහට. පැවිදි බිමට පත් වෙනවා නම් කාන්තාව භික්ෂුණියක් විදිහට. සමාජ අසාධාරණකමින් තොරව ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය මේ සමාජය තුළ නිදහසේ පවත්වාගෙන යන්නට බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සන පරිසරයක් හදලා දුන්නා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඒ තිබිච්ච සරෝ සාධාරණ බව සියලු දෙනාට සාධාරණව කරුණු ඉදිරිපත් කිරීම, සියලු දෙනාට සාධාරණව සමාජයේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වය උදා කරලා දීම අද වර්තමානයේ වෙනකොට වෙනස් වෙනවා නම් ඒක වෙනස් කරනවා නම් ඒක පින්වත්නි ඉතාම වැරදි කියන එක මතක් කරන්නට ඕන. ඉතාම වැරදි කියන එක මතක් කරන්න ඕන. එනිසා ඔබ අවබෝධ කරගන්න කිසිම වෙලාවක සමහරට ඔබට බලයක් ලැබුණා වෙන්න පුළුවන්. ඔබට යම් කිසි තත්වයක් ලැබුණා වෙන්න පුළුවන්. ඔබට ඉහළ මොනවා හරි අපි කියනවා සුදුසුකමක් ලැබුණා වෙන්න පුළුවන්. හැබැයි ඒ සුදුසුකම් හරහා තමන්ගේ පහත ඉන්න, තමන් යටතේ සේවය කරන සහ තමන් එකට ආශ්‍රය කරපු ඒ අයට අසාධාරණයක් කරන කෙනෙකු බවට පත් වෙන්න හොඳ නැහැ කියන එක මේ වෙලාවේ ශීපත් කරන්නට ඕන. නිසා සමාජ අසාධාරණේ කියන එක සිදු වුණාම අර මිනිස්සු අතර තියෙන සුහදත්වයේ කියන එක නැති වෙනවා. අසාධාරණ කතා කිව්වහම, අසාධාරණ ක්‍රියාදාමයන් කළාම මිනිස්සු අතර තියෙන සුහදත්වය සම්පූර්ණයෙන් නැති වෙනවා. එනිසා මේ සුහදත්වයන් නැති කරගන්න එපා. අපි හැම වෙලාවෙම සුහදත්වයේ තුලින් මනුෂ්‍යකම තුලින් තමයි මේ ලෝකේ ජීවත් වෙන්නට ඕන. ඒකයි අපි හරියට නිර්මාණය වෙනවා කියලා කියන්නේ. තව කෙනෙක් කියනවා නම් ඔබේ මූණට හෝබ නැති තැන ඔබේ මේ ඇහි කඳුලක්වත්, ඒ කියන්නේ මේ මූණේ ලේ කඳුලක්වත් නැහැ කියලා. අන්න බලන්න ඔබට හිතා ගන්න පුළුවන් ඔබ කොතනද ඉන්නේ. සමහරුන්ට එහෙම කියනවා මූණේ ලේ කඳුලක්වත් නැහැ, හිනහ වෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, පුඹගෙන ජීවත් වෙනවා මේ ආදී වශයෙන් කියනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් එහෙම තව කෙනෙක්ගෙන් කතාහන කෙනෙක් බවට ජීවත් වෙන්න එපා. ඔබට පුළුවන් ඔය ඇස් දෙකෙන් මිනිස්සෙක් දිහා බලන්න. ඔබට පුළුවන් ඔය කටින් තව කෙනෙක් එක්ක හිනහ වෙන්න. ඔබට පුළුවන් උද්දච්ච නැතුව තව කෙනෙකුට උපකාරයක් කරන්න. ඔබට පුළුවන් තව කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්න. ඔබට පුළුවන් යම්කිසි අසාධාරණයක් වෙනකොට ඒ මිනිස්යාව එතනින් ගලව ගන්න. එතකොට ඒක තමයි මනුෂ්‍යකම කියලා කියන්නේ. ඒක තමයි යහපත් කෙනෙකුගේ වටිනකම කියලා කියන්නේ. එතකොට දැන් පුද්ගලයෙකු යහපත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි, තමන්ම විතරක් පෞද්ගලිකව පාඩුවේ ජීවත් වෙන එක විතරක් නෙවෙයි. තමන්ගේ වටිනාකම, තමන්ගේ යහපත අන්‍යයන් කෙරෙහි බෙදන්න ඕන. ඒක ධර්මයේ වුණත් එහෙමනේ. භික්ෂුවක් ධර්මයේ තනියෙන් දැනගත්තට මදි. භික්ෂුවකට ධර්මඥානය තනියෙන් තිබුණට මදි. ඒ භික්ෂුවගේ වටිනාකම තියෙන්නේ ඒ දැන අවබෝධ කරගත්ත ධර්මය පිරිසකට දේශනා කරන්න ඕන. දැන් මං අහලා තියෙනවා සමහර පන්සල්වල අපි දායකයෝ කියන අපේ හාමුදුරුව බණ කිව්වේ නැති වුණාට හොඳ උගත් හාමුදුරු කෙනෙක් හොඳට ධර්මයේ කියලා තියෙනවා. ඉතින් ධර්මයේ කියුවට උන්වහන්සේ බණ කියන්නේ නැත්නම් ඒ හාමුදුරුගේ වැඩක් නැහෙනේ. උන්වහන්සේගේ දැනුම බෙදන්නේ නැත්නම් ඒ හාමුදුරුගේ වැඩක් නැහෙනේ. අර පින්වත්නි, අර දෙවියෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නෙට මොකද දෙවියෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ? අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා පජා තන්තං ගෝචම පුච්චාමි කෝයි මං විචචේ ජටා. බුදුහාමුදුරුවනේ, අපේ ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනවා. සමහරලාට ඒවා එළියටත් ගමන් කරන්න පුළුවන්. එතකොට මේ ඇතුළත සහ පිටත කියන මේ තැන්වල ගැටෙන, කියන්නේ මේ උඩු දුවන ප්‍රශ්න කවුද නිවන්නේ? ඒ ඇහුවාම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ, සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිකප බික්කෝ සෝයි මං ජීජටං. එහෙසා පින්වත්නි, ආතාපි නිපකෝ බික්කෝ, මොකද කියන්නේ? ඉන්ද්‍රියන් දමනේ කළ සීලවන්ත බහුසුත ධර්මදර භික්ෂුව තමයි මිනිසුන්ගේ ගැටලු නිවන්නේ. එතකොට භික්ෂුවක් මිනිසුන්ගේ ගැටලු නිවන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරහා. එහෙනම් ඕගොල්ලෝ බණ අහනවා කියන්නේ ඕගොල්ලෝ බණ අහලා අනුන්ගේ හිත් නිවන මිනිස්සු බවට පත් වෙන්න ඕන. අනුන්ගේ ප්‍රශ්න නිවන කෙනෙක් බවට පත් වෙන්න ඕන. දැන් හැබැයි වැඩියෙන්ම අද කරන්නේ බණ අහනවා. හැබැයි මුළු ගමටම ගිනි ගෙඩි දෙනවනේ. ඔගොල්ලන්ගේ ගම්වලත් තියෙනවද එහෙම ගිනි බෝම්බ? කේලම් කියනවා, බොරු කියනවා, පන්සලේ වෙච්ච දේ පාරේ කියනවා, පාරේ වෙච්ච දේ පන්සලේ කියනවා, කාගේ හරි අත්වරි දීමක් කළා නම් ගම වටේම කියවනවා. ගිනි බෝම්බ ඉන්නවා. බැලුවාම සමහරලාට පොයට සිල් ගන්න යනවා. ඊළඟට නිතරම පන්සලේ බණහන්ඩ යනවා, පින්කම් කරනවා. ඇති වැඩක් නැහැ. ඒසාර මම කියන්නේ ඔබට ඔබ අවබෝධ කරගන්න ධර්මය සහ ඔබ සොයන්ව ඇති කරගත්ත විනයවත් භවින් සහ ඔබ ස්වයංව ඇති කරගත් ඔබේ යහපත් බවින් අනිකාට සුබසිතක් සලසන්න ඕන තනියෙන්ම, ඒ කියන්නේ පෞද්ගලිකව ඒ යහපත් ඇති කරගෙන විනේවත් බව ඇති කරගෙන ධර්මඥානෙ තියාගෙන ඉන්නවට වඩා අනිත් අයට යහපත බෙදෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ යහපත බෙදෙනකොට අර මම දැන් මේ මාතෘකාවෙම අපි ටාගට් කරපු දෙයක් තියෙනවානේ, සමාජ අසාධාරණකම් සිදුවෙන්න දෙන්න හොඳ නැහැ. කවුරුවත් කාවහරි පීඩාවට පත් කරනවා ඒක වෙන්න දෙන්න හොඳ නැහැ. මේ මිනිස්සෙක් කවුරු හරි පා ගන්න හදනවා නම් ඒක වෙන්න දෙන්න හොඳ නැහැ. සහ කෙනෙකුට අවැඩක් සිදු වෙන්න යනවා නම් ඒක නවත්තන්න ඕන. කෙනෙක්ගේ ජීවිතේ විනාශ කර ගන්න හදනවා නම් ඒකට පිදුරු දාන්න නැතුව එයාගේ හිත නිවන්න ඕන. එයාගේ ප්‍රශ්නේ සෙටල් කරන්න උදව් කරන්න ඕන. එයාගේ ප්‍රශ්නේ සෙටල් කරන්න උදව් කරන්න ඕන. ඉතින් ඒ දේවල් හරහා පින්වත්නි, ඇත්තටම පුළුවන්කමක් තියෙනවා අපිට අපේ ජීවිතය තවත් ලස්සන කරගන්න. සහ අපි ඉගෙන ගත්ත දේවල් තුලින්, සහ අපි කියන්නේ අපේ හැදියාව තුලින් අපි සොයන්ව ගොඩනගා ගත්ත විනේවත් බවින් අපිට පුළුවන් මේ සමාජය ලස්සන සමාජයක් බවට පත් කරන්නට. එතකොට ඒක තමයි අත්‍යවශ්‍ය දේ. නැත්තම් බනහලා තමන් ධර්මඥානේ තියාගෙන ඒක වෙනම තියාගෙන අනුන්ට ගින්දර දෙන එකවත්, අනුන්ගේ ප්‍රශ්න තව අවුලන එකවත් එහෙම වැඩක් නැහෙනි. දැන් අනිත් එක තමයි මේ දැන් ගොඩාක් ගෙවල් වල ධර්මයේ අහන සහ මේ පින්කම් වල ඉන්න අයටවත් සමහරවිට මේ තමන්ට ඥානේ තිබ්බට එයාට අනුන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ. සුදුසු පිළිමක් යොදන්න බෑ. ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. දැන් අම්මා පොයවල් හතරටම සිල් ගන්න කෙනෙක්, සමහරවල් ගෙවල් වල අම්මා නිතරම බනහන කෙනෙක්. හැබැයි අම්මට හැකියාවක් නැහැ ගෙදර ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න හරියට. සහ තාත්තා පන්සලේ ප්‍රධාන දායකයෙක්, තාත්තා පන්සල් යන කෙනෙක්, බනහන කෙනෙක්. හැබැයි යාට මේ ප්‍රශ්නයක් සෙටල් කිරීමේ හැකියාව නැහැ. ප්‍රශ්නය සෙටල් කිරීමේ හැකියාව යාට නැහැ. ඉතින් එහෙම නෙවෙයි, ප්‍රශ්න සෙටල් කිරීමේ හැකියාව, සමතේටපත් කිරීමේ හැකියාව පුද්ගලික වුණාම තියෙනවනේ. ඒකයි අර තමන් ඇති කරගත්ත ධර්මඥානය තුලින් තමයි ඒක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා ඒ ඥානවත් භව මේ දේශනහරා ඇති වේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනාව. මොකද නිකම්ම නිකන් මේ බණ ඇහුවට තේරුමක් නැහැ. අනිත් එක දැන් අපි කියමු හිරු FM සදහම් උදෑසන, දැන් අද අපි කියමු ලංකාවේ ලක්ෂ 50ක් අහනවා කියලා මේ වෙලාවේ. එතකොට ඒ තුල ඉන්න පුළුවන් පොඩි ළමයි ඉන්න පුළුවන්, තරුණයි ඉන්න පුළුවන්, වැඩිහිටියයි ඉන්න පුළුවන්නේ. හැබැයි ඔය අහන ලක්ෂ 50ටම එකම විදිහට මේ දේශනා තේරුම් ගැනීමේ හැකියාව නැහැ. සමහරු ඇඳේ ඉඳලා අහනවා, සමහරු වැඩ කරමින් ඉඳලා අහනවා, සමහරු අවධානයෙන් අහගෙන ඉන්නවා. ඒ කොහොම ඇව්වත් අර තම තමන්ට තියෙන පින්වල ස්වභාවය අනුව, උත්සාහයේ ප්‍රමාණය අනුව, මේක අහන සිතුවිල්ලේ ප්‍රමාණය අනුව, ඒ කියන්නේ හැඟීමෙන් අහන කෙනෙක්ට යම් කිසි දෙයක් අවබෝධ වෙන්න පුළුවන්. මේක ගෙදර දාලා තියෙන නිසා අර ඇහෙනවට අහන අයට ඊට වඩා අඩුවෙන් තමයි මේ දේශනාව තේරුම් යන්නේ. නිසා මේ ලක්ෂ 50 වොන්නේ ගෙදර 5 දෙනෙක් ගමු. ගෙදර 5 දෙනාගෙන් මේ දේශනාව හොඳටම අවබෝධ කරගන්නේ ගෙදර ඉන්න පුංචිම දෝණි වෙන්න පුළුවන්, පුංචිම පුතා වෙන්න පුළුවන්. ඒක අම්මට තේරෙලත් නැහැ, තාත්තට තේරෙලත් නැහැ, ආච්චි අම්මටත් නැහැ, සීයටත් නැහැ. ගෙදර ඉන්න පුංචි පුතාට මේ ධර්ම දේශනාව තේරෙලා, ගෙදර ඉන්න පුංචිම දෝණිට මේ මොනවද කියන්නේ කියලා තේරෙලා තියෙනවා. සමහරවිට ඒ ගෙදර ඒ ධර්ම දේශනාව තේරුණේ අම්මට විතරයි, ඒ ධර්ම දේශනාව අවබෝධ වුණේ තාත්තට විතරයි, ඒ ධර්ම දේශනාව අවබෝධ වුණේ සීයට විතරයි, ඒ ධර්ම දේශනාව අවබෝධ වුණේ ආච්චි අම්මට විතරයි. එතකොට 5 දිනක් හිටියොත් 5 දිනාටම එකම ආකාරයෙන්ම මේ දේශනාව වැටහෙනවා කිව්වොත් ඒක හිතාගණ්ඩෝ තමාර. බැ එහෙම පින්වන්ත පවුල් නැතුවාම නොවේ. නමුත් පින්වත්නි, එක කෙනෙක් මේ දේශනාව හොඳට තේරුම් ගත්තහම එයාට පුළුවන් එයාගේ දැනුම හරහා, එකැන එයාට පුළුවන් එ අවබෝධ කරගත දේ හරහා ඒ දේවල් ෂය කරන්න ෂය කරනෝ කෙන බදන්නවා බෙදන්ඩ පුළුවන්. මේමයි පුතේ මෙන්න මේ දේවල් තමයි ඔය ධර්ම දේශනාවෙන් කළේ. මේම තමයි ලොකුදුවේ හාමුදුරු කිව්වේ. මේක තමයි පුතේ හාමුදුරු කිව්වේ. මේක තමයි දෝනි හාමුදුරු කිව්වේ කියලා තව තවත් නිකමට අහපු ළමයට මේක විස්තර කළ දෙන්න ඒ ආච්චි අම්මට, ඒ තාත්තට, ඒ අම්මට පුළුවන්කමක් තියෙනවා කොච්චර වටිනවද. එහෙම නැත්නම් පොඩි ළමෙක්, මගේ පොඩි දෝනි කෙනෙක්, පොඩි පුතෙක් මේ බණ අහලා ආච්චම මෙන්න මෙහෙම තමයි හාමුදුරු කිව්වේ, සීයේ මේව තමයි හාමුදුරු කිව්වේ, මේව තමයි අක්ක කිව්වේ කියලා ඒ චූටි බබාටත් පුළුවන් නම් ගෙදර ඉන්න ඇයට මේක විස්තරාත්මකව කියලා දෙන්න, කියන්නේ තමන්ට දැනුණු විදිහට කියලා දෙන්න. එතන හරි ප්‍රතිඵලදායකයි දේශනාව. එහෙම නැතුව නිකං මේ ධර්ම දේශනාව අහලා මේක වහලා තියෙම, කියන්නේ රේඩියක වහලා දාලා වැඩක් නැහැ. ඒ නිසා හිරු FM සෙනසුරාදා සහ ඉරිදා මේ දවස් දෙකම උදෑසන 7 ඉඳලා පැයක ධර්මානුශාසනා දෙකක් සිදු කරනවා. දැන් ඔබ මේ ශ්‍රවණය කරන්නේ සෙනසුරාදාද සදහම් උදෑසන දේශනාව. එතකොට මේවයි බලාපොරොත්තුවක් තියෙනවා. මේවයි බලාපොරොත්තුව තමයි මේව ශ්‍රවණය කරන පුංචි බබාගේ ඉඳලා වැඩිහිටියාම දක්වා ඉන්න පිරිස මේවයින් මොනවා හරි ලබා ගනි. මේව අහලා අන් කෙනෙකුට කරදර නොකර ඉඳි. මේව අහලා අනිත් අයත් එක්ක සමගියෙන් ඉඳි. මේව අහලා අන් අයට වෛර කරනකක් නැහැ. මේව අහලා අනුන්ට වලකපන එකක් නැහැ. මේව අහලා තව මිනිස්සෙක් හැදෙනවට කැමති නැතුව ජීවත් වෙන එකක් නැහැ. ඒ බලාපොරොත්තු තමයි මේ ආයතනයේ තියෙන. එතකොට මේ ආයතන ප්‍රධානී රේනෝ සිල්වා මහත්මයා ඇතුළු හිරු කාර්ය මණ්ඩලයේම ප්‍රමුඛ අරමුණ සහ කියන්නේ බලාපොරොත්තු තමයි මේ ධර්මදේශනා දේශනා කරමින් බලාපොරොත්තු තමයි සමාජයට වැඩදායි පුද්ගලයෙක් බිහිවෙනු දැකීම. ඒ නිසා පින්වත්නි, අපි වෙනස් වෙමු. අපි වෙනස් වෙන්න ඕන. ආකල්ප තුලින්ම වෙනස් ජීවිතයක් අපි ගත කරන්න ඕන. ඒක තමයි ගොඩක්ම වටින්නේ. අපේ ආකල්ප අපි හොඳ පැත්තට ගේන. දැන් විදේශ රටවල් වල ගත්තාම විදේශ රටවල් වල හොඳ ආකල්ප තියෙනවා. ඒ කියන්නේ උදව් කළාම ස්තුති කරන දෙය, ඊළඟට යම් කිසි කෙනෙකු පිළිගන්න ස්වභාවය, ඊළඟට අර ඒගොල්ලෝ අර කවුරුත් අසාධාරණයට පත් කරන්නේ නැහැ, අසාධාරණ කතා කියන්නේ නැහැ. ඒ දේවල් තියෙනවනේ. ඒ නිසා අපිත් ඒ ආකල්ප ඇති කරගන්න. ඊළඟට පිරිසුදුකම නේද? අපේ පිරිසුදුකම කියන්නේ අපේ වත් අතු ගාලා අල්ලපු අතට දාන එකනේ. ඒ නිසා එහෙම නැතුව අපි ආකල්පමය අතින් වෙනස් වෙන්න ඕන. මේ ලංකාවේ තියෙන හැම භූමියක්ම බිම්මඟලක්ම අපේ රට තුළ තියෙන අපේ කියන්නේ අපේ රටේ අපේම දේවල් කියලා හැම සම්පතක්ම ආරක්ෂා කරන මානසික මට්ටමක් ඇති කරගන්න ඕන. ඒක තමයි වටින්නේ. ඒක තමයි හොඳ. එහෙම ආකල්ප බිහිවෙච්ච පරිසරයක් නිර්මාණය වුණොත් මේ ලංකාව ඉතාම ලස්සන රටක් කරන්න පුළුවන්. මේක ලස්සන රටක්. මේ ලස්සන රට මිනිස්සු විනාශ කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ හරි ආකල්පයක් නැති නිසා. ඔය සිංගප්පූරුවේ වේලුසාමි කියන ඇමතිවරයා කියලා තියෙනවා පින්වත්නි, අපේ ලංකාවේ හිටපු ලේකම්තුමෙකුට කාලයකට පෙරදී ලෝකේ හැමදේම ලබලා දීලා තියෙන රටවල් දෙකක් තියෙනවා, සිංගප්පූරුවයි ලංකාවයි. හැබැයි ලංකාවට එක දෙයක් ලබා දීලා නැහැ. ඒ තමයි රටට ආදරය කරන මිනිස්සු ලබා දීලා නැහැ කියලා එතුමා කියලා තියෙනවා. ඇත්තටම මේ රටට ආදරය කරන මිනිස්සු හොයා ගන්නවා කියන එක කලුනික හොයා ගන්නවා වගේ තමයි. ඒ නිසා තමයි අවුරුදු ගානක් තිස්සේ මේ අගාධයක අපේ රට තියෙන්නේ. ඒ නිසා අපි රට ගැන හිතන, රටට ආදරය කරන මිනිස්සු ඔය ගම් වලින් බිහි කරගමු. ගුණවන්තය බිහි කරගමු. අනිකාගේ දුක දැනෙන අය බිහි කරගමු. ඒක ඔබට කරන්න පුළුවන්. මීට වඩා දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාම ශ්‍රද්ධාවෙන්, ඉතාම ගෞරවයෙන් අදත් උදෑසන වාඩි වෙලා සෙනසුරාද දවසේ නේද? සමහර අය පෞද්ගලික අංශවල වැඩ කරන අය අද වැඩ දවසක් වුණත් සූදානම් වෙන ගමන් රාජ්‍ය සේවකයන් විදිහට කටයුතු කරන පින්වත් ඔබ නිවාඩු දවසේ නිවසේ කටයුතු ආරම්භ කරන්නට මත්තෙන් සෙනසුරාදා සදහම් උදෑසන ධර්මනුශාසනාව ශ්‍රවණය කරන්ට දුනා. මෙතුලින් ලබාගත් ආනිසංස ධර්මයන් දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධීකින් නිවන් දකිත්වා කියන අදහසින් සාදු සිතින් පින් අනුමෝදන් කරන්න. එවගේම මරණස්වභාවයට පත්වන්ට දුනු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිතයන් සුකේ සූපත් භාවයට පත්කර ගනිත්වා. ඒ අය නිවනින් සනසේවා කියන අදහසින් සාදු සිතින් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒවගේම අවසාන වශයෙන් විශේෂයෙන්ම හිරු කාර්ය මණ්ඩලයටත් අදත් සෙනසුරාදා දිනේදී මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට දුන් අපේ පුංචි බබාලට, තරුණ අයට, වැඩිහිටියන්ට, සියලු දෙනාටම උතුම් නිවන්සුව පිණිස මේ සෙනසුරාදා හිරු FM සදහම් උදෑසන ධර්ම අනුශාසනාව හේතු ආසනා වේවා කියන අදහසින් සාදු සිතින් පින් අනුමෝදන් වෙන්න. හැම දෙනාම සෑම සෙනසුරාදාවකම ඉරිදාවකම මේ දේශනාවන් මනාව ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට යමක් ලබන්නන් බවට පත්වෙන්න. අවසානයේ පින්වත් සෑම දෙනාටම නිවන් පිණිස මේ දේශනාව හේතු ආසනා වේවා කියලා මම පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණ ලැබේවා.
අද සෙනසුරාදා හිරු සදහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඉංගිරිය දීපාලෝක මහා විහාරවාසී රත්නපුර දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් පරිවෙනාධිපති විචිත්‍ර ධර්මදේශක රාජකීය පණ්ඩිත නියංගම රතනසිරි ස්වාමීන් වහන්සේ.